ශාන්ති 2026 ජුනි මාස 4 වන දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි මෙම ලෝකයෙන් එහා සිටිනා පියාව ඊටමත් නිවැරදිව අවබෝධ කරගෙන සිටින්නේ ඔබ පමණයි සත්‍ය ලෙසම සෙනෙහස ඇති සත්‍ය දේව වාදීන් යනුවෙන් ඔබව පමණක් හැඳින්විය හැක්කේ අන්න ඒ නිසයි ප්‍රශ්නය භක්තිවන්තයින්ගේ ආරක්ෂකයා පියාය යන්න ඔප්පුවන්නේ ඔහු කරන කුමන ක්‍රියාවෙන්ද පිළිතුර සියලුම භක්තිවන්තයින් රාවණගේ සිරකුටිය නම් වූ මෙම අපායෙන් ගලවාගෙන ඔවුන්ව ණයගැති බවින් නිදහස් කරවීම එකම එක පියාගේ කාර්ය වේ පැරණි භක්තිවන්තයින්ව බ්‍රහ්මීන් වරුන් බවට පත් කරවීමත් ඉන් අනතුරුව දේවතාවන් කරවීමත් ඔහුගේ ආරක්ෂාවයි. භක්තිවන්තයින්ගේ ආරක්ෂකයා භක්තිවන්තයින්ට ජීවත් ජීවන් මුක්තිය ලබාදීම සඳහා පැමිණ සිටී. ගීතය අහිංසකත්වයේ ස්වාමියා තරම් අසහාය වන තවත් කෙනෙක් නැත. ඕම් ශාන්ති. දරුවන් වන ඔබට දැන් ඇසුනේ කා ගැන වූ ගුණ ගායනාවක්ද? ඉහළම ඉහළ කෙනා වශයෙන් හඳුන්වන්නේ දෙවියන් වන අතර පියා යන නාමයෙන් ඇමතිය හැක්කේද පරමාත්ම දෙවියන් පමණි. ලෞකික පියෙක් උප්පත්තිය ලබා දෙන නිර්මාණකරු වනවා සේම මෙම මුළු නිර්මාණයේම නිර්මාණකරුවන්නේ ඔහුයි. පියෙක් පළමුවෙන්ම කුමාරී කෙනෙක් තමන්ගේ භාර්යාව කරගෙන පසුව ඇය සමග නිර්මාණය බිහි කරනවා. දරුවන් 5-7 පමණ ලබනවා. ඔහුගේ නිර්මාණය වන්නේ ඔවුනුයි. පියා ඔවුන්ගේ නිර්මාණකරුයි. ඔහු සීමිත නිර්මාණකරුවෙකි. නිර්මාණය වන ඔබ නිර්මාණකරුවන පියාගෙන් උරුමය ලබා ගන්නා බව ඔබ දන්නවා. මිනිසුන්ට පියවරුන් 2 සිටිනවා. එක්කෙනෙක් ලෞකික වන අතර අනිත් කෙනා මෙම ලෝකයෙන් එහා සිටිනා පියායි. දැනුම හා භක්තිය එකිනෙකට වෙනස්ව තිබුණු අතර පසුව නිරාශාවකුත් ඇතිවන බව කියා දී තිබෙනවා. මේ මොහොතේදී සියලුම දරුවන් සංගම යුගයේ සිටින අතර අනිත් මිනිසුන් සියලු දෙනාම සිටින්නේ කලි යුගයේ. සෑම කෙනෙක්ම ඔහුගේ දරුවෙක්ය. නමුත් මුළු ලෝකයේන නිර්මාණකරුවන අසීමිත පියා ගැනත් ඔබට දැන් දැනගන්න ලැබී තිබෙනවා. ලෞකික පියෙක් සිටියදී මිනිස්සු ඒ ලෝකයෙන් එහා සිටිනා පියාව සිහිපත් කරනවා. ස්වර්ණම යුගයේදී ලෞකික පියාත් ඇති අතර කිසිම කෙනෙක් ලොවින් එහා සිටිනා පියාව සිහිපත් කරන්නේ නැහැ. මන්දය සතුටේ දේශයයි. දුකේදී සෑම කෙනෙක්ම ඒ පියාව සිහිපත් කරනවා. ඔබට මෙහිදී උගන්වනවා මිනිසුන්ව මෙහිදී ඥානවන්ත කරවනවා. භක්ති මාර්ගයේදී මිනිස්සු පියා ගැන දන්නේවත් නැහැ. මිනිස්සු කියනවා ඔහෝ උත්තරීතර ජීවේන උත්තරීතර පියාණනි, දෙවි පිම අපියාණනි, දුක නැතිකර සතුට ලබා දෙන්නාණනි. පසු ඔහු හැම තැනම සිටිනවා. ගස්කල්වලත් බල්ලෝ බලලුන් තුලත් සෑම තැනම සිටිනවා කියත් කියනවා. මේ ආකාරයෙන් ඔවුන් පියාට අපහාස කරන්න පටන් ගන්නවා. ඔබ දැන් පියාට අයත්ව සිටින අතර එම නිසා දේවවාදීන් වී සිටිනවා. ඔබ තුළ අනිවාර්යෙන්ම පියා කෙරෙහි සෙනෙහසක් තිබෙනවා. අන් සෑම කෙනෙක්ටම ඇත්තේ පියා කෙරෙහි සෙනෙහසක් නොමැති බුද්ධීන්ය. පැරණි ලෝකයේ විනාශය ඇති කරවන මහා භාරත යුද්ධය දැන් ඉතාමත් ආසන්නයේ ඇති බව ඔබ දන්නවා. සෑම වසර 5000කට වතාවක්ම කලි යුගය වෙනස් වන අතර පියා පාරිශුද්ධ වූ ස්වර්ණම යුග දේශය නිර්මාණය කරනු ඇත. අහෝ පාරිශුද්ධ කරුවාණනි, පැමිණෙන්න කියා මිනිස්සු කෑ ගසන්නේ ඔහුටයි. අහෝ තොටියාණනි, මෙම විෂ සයුරන් අපව ඉවතට ගෙන කිරිසයුර වෙත ගෙන යනු මැනවි. ගාන්ධිජී පවා පාරිශුද්ධ කරුවා වන්නේ සීතාගේ රාමායයි කිව්වා. ඔහෝ රාමා, දැන් මෙහි පැමිණ සීතාවරුන්ව පාරිශුද්ධත්වයට පත් කරවන්න. ඔබ සියලු දෙනාම පිතාවරුන්ය, භක්තිවන්තයින්ය. ඔහු දෙවියන් වන අතර සෑම කෙනෙක්ම ඔහුට කෑ ගසා කතා කරනවා. ඔහු අපව අපිරිසිතාවයෙන් පාරිශුද්ධත්වයට පත් කරවනවා. වන්දනා ගමන් යන්න කුම්භ මේලාවන් පවත්වන්න යැයි ඔහු කියන්නේ නැහැ. නැහැ, ඒ ගංගාවන් පාරිශුද්ධත්වය ඇති කරන්නන් නොවේ. දැනුමේ සාගරය වන පියා පමණයි පාරිශුද්ධ කරවන්නේ. කිසිම කෙනෙක් සාගර හෝ ගංගා සිහිපත් කරන්නේ නැහැ. ඔවුන් පියාට කතා කරනවා, ඕ පාරිශුද්ධ කරවන බාබා, පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න. ලෝකයේ සෑම තැනම වතුරින් පිරි ගංගාවන් තිබෙනවා. ඔවුන් පාරිශුද්ධ කරුවන් නොවේ. පාරිශුද්ධ කරුවන්නේ එකම එක පියා පමණි. ඔහු පැමිණි විට පමණයි ඔහුට ඔබව පාරිශුද්ධත්වයට පත් කළ හැකිවන්නේ. භාරතයේ ප්‍රශංසාව ඉතාමත් ශ්‍රේෂ්ඨයි. භාරතයේ සෑම ආගමකම වන්දනා ස්ථානයයි. ශිවාගේ උපන්දිනයත් මෙහිදී සිහිපත් කෙරෙනවා. දේවතාවන් සිටිනා සත්‍යයේ පිරිසිදු යුගයයි. දේවතාවන්ගේ ගුණ ගැන සඳහන්ව තිබෙනවා. ඔබ සියලුම ගුණධර්මවලින් පරිපූර්ණයි. කලා 16න්ම සම්පූර්ණයි. චන්ද්‍ර වංශයේ කලා 14කින් පමණක් සෑදුනකි. ඔවුන් දිගින් දිගටම ඉනිමගේ පහළට පැමිණෙමින් සිටිනවා. පියා පැමිණ එක තප්පරයකින් ඔබව ඉහළට ගෙන යන අතර පසුව ඔබව සාමයේ හා සතුටේ දේශයන් වෙතද ගෙන යනු ලබනවා. ඔහුව ඔබ උපත් 84 චක්‍රය වටා ගොස් ඉනිමගේ පහළට වැටෙනවා. කවුරු හෝ කෙනෙක් අනිවාර්යයෙන්ම උපත් 84ක් ගෙන ඇති සියලුම ග්‍රන්ථවලින් ප්‍රධානම ග්‍රන්ථය වන්නේ ගීතාවයි. ශ්‍රීමත් භගවත් ගීතාව යනු දෙවියන් විසින් කියන ලද ගීතාවයි. කොහොම නමුත් පරමාත්ම දෙවියන් කවුදැයි අපිරිසිදු මිනිසුන් දන්නේ නැහැ. පාරිශුද්ධ කරුහා සෑම දෙනාටම ගැලවීම ලබා දෙන්නා වන්නේ එකම එක අශාරීරික ශිවා පමණයි. නමුත් ඔහු පැමිණෙන්නේ කවදාදැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියාම පැමිණ දැන් තමන්ගේම හැඳින්වීම ලබා දෙනවා. පුතාලත් දුවලත් සියලු දෙනාම බාබා කියා කියනවා. ඔබ මව හා පියායි. ඔබගේ මෙම රාජයෝගාව හැදෑරීමෙන් අපි මහත් සතුටක් ලබන්නෙමු කියා ඔබ පියාට කියනවා. ඔබ මෙහි පැමිණෙන්නේ උපත් 21ක දෙව්ලෝ උරුමය තම අසීමිත පියාගෙන් දිනා ගැනීමටයි. ශිවාගේ උපන්දිනය සැමරෙන්නේ භාරතයේදී පමණයි. රාවණව පුලුස්සන්නේත් භාරතයේ පමණයි. කොහොම නමුත් කිසිම කෙනෙක් එහි අර්ථය දන්නේ නැහැ. ශිවා අපගේ අසීමිත පියායි. කිසිම කෙනෙක් මෙය දන්නේ නැති වුණත් නිකම් ඔහුව වන්දනා කරනවා. මුළු ගසම තමෝ ප්‍රදාන් වූ විට පියා පැමිණෙනවා. නව ලෝකයේදී භාරතය දෙව්ලොව වශයෙන් තිබුණා. දැන් භාරතයේ තිබෙන්නේ කලියුගයයි. පියා පැහැදිලි කර කියා දෙනවා, පළමුවෙන්ම දෙව්ලොව පාලකයින් වශයෙන් සිටියේ ඔබයි. ඔබ දැන් උපත් 84ක් ගෙන අපායේ වැසියන් බවට පත් වී තිබෙනවා. මම දැන් ඔබට රාජයෝගා උගන්වා සාමාන්‍ය මිනිසුන් තත්වයෙන් දේවතාවන් බවට හා අපිරිසිදු බවින් ඔබව පාරිශුද්ධත්වයට පත් කරවනවා. භක්තිය යනු බ්‍රහ්මාගේ රාත්‍රියයි. දැනුම යනු බ්‍රහ්මාගේ දිනයයි. බ්‍රහ්ම කුමාරයින් හා බ්‍රහ්ම කුමාරියන් වන ඔබ දැන් දහවල කරා ගමන් කරනවා. මෙම පැරණි ලෝ දැන් ගිනි ගැනීමට නියමිතයි. සැබවින්ම මහාභාරත යුද්ධයක් තිබෙනවා. මහාභාරත යුද්ධයෙන් පසු අනිවාර්යයෙන්ම භාරතය දෙව්ලොවක් බවට පත්වෙනවා. මෙම මහාභාරත යුද්ධයට පසු භාරතය දෙව්ලොව බවට පත්වෙනවා. අසංඛ්‍ය වූ ආගම් ගණනාවක්ම විනාශ වී එකම එක ධර්මයේ ස්ථාපණය විය යුතුයි. දරුවන් වන ඔබ බාබාගේ උදව්කරුවන් බවට පත් වී ආදිසනාතන දෙවි දේවතා ධර්මයේ ස්ථාපණය කරනවා. දෙව්ලෝ පාලකයන් බවට පත්වීමට ඔබ සුදුසු විට විනාශය ආරම්භ වෙනවා. මේ ශිව බාබාගේ දැනුම නම් වූ යාගයයි. ඕට ශිවා හෝ රුද්‍රා කියා කතා කළ හැකි. ක්‍රිෂ්ණාගේ දැනුම නම් වූ යාගය කියා කවදාවත් කියන්නේ නැහැ. ස්වර්ණම යුගයේදී හා රිදී යුගයේදී කිසිම යාගයක් නැහැ. යාග පැවැත්වෙන්නේ ව්‍යසන සිදුවන විටයි. කන්න කෑම නැතිනම් හෝ යුද්ධයක් ඇති වී තිබෙනවා නම් සාමය උදා කරවීම සඳහා යාගයක් පවත්වනවා. විනාශයකින් තොරව භාරතයේ දෙව්ලොවක් නොවන බව දරුවන් වන ඔබ දන්නවා. භාරතයේ මව්වරුන්ගෙන් සැදී ශිව ශක්ති හමුදාව ගැන සිහිපත් කළා. පාරිශුද්ධයට ආචාර දැක්වුවා. ශ්‍රීමත් වලට අනුව ඔබ භාරතයේ පාරිශුද්ධත්වයට පත් කර වූ නිසා මව්වරුන් වන ඔබට ආචාර කළා. පියා දැන් කියනවා මාරයා සෑම කෙනෙක්ගේම හිස මතට පැමිණ ඇත. එම නිසා මෙම එකම එක උපතේදී පාරිශුද්ධත්වයට පත් වී පරමාත්ම පියාව සිහිපත් කරන්න. එවිට ඔබ තමෝ ප්‍රධාන තත්වයෙන් සතෝ ප්‍රධාන තත්වයට පත්වනු ඇත. ඔබ දැන් ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මීන් කෙනෙක් බවට පත් වී පසුව දේවතාවන් වනු ඇත. මෙය අලුත් දෙයක් නොවේ. මෙම චක්‍රය සෑම කල්පයකදීම සෑම වසර 5000කදීම මේ ආකාරයෙන් කැරගෙනවා. අපාය දෙව්ලොව බවට පත්වෙනවා. පිරිසිදු ලෝකයේ සිටනා මිනිසුන් කරන සෑම ක්‍රියාවක්ම පාපකාරී ක්‍රියාවක් පමණයි. පියා කියනවා කර්ම විකර්ම අකර්ම ගැන වූ කර්ම න්‍යායන් මීට වසර 5000කට ඉහතදී ඔබට පැහැදිලි කර කියා දුන්නා. මම දැන් ඔබට නැවතත් වතාවක් මෙය පැහැදිලි කර කියා දෙනවා. උත්තරීතර ජීවය අශාරීරික උත්තරීතර පියාවන මම ඔබගේ පියායි. මා විසින් ණයටගෙන ඇති මෙම ශරීරය දෙවියන් නොවේ. මනුෂ්‍යයන් දේවතාවන් වශයෙන් හඳුන්වන්න බෑ. එසේනම් මිනිසුන් දෙවියන් කියා හඳුන්වන්නේ කෙසේද? පියා පැහැදිලි කර කියා දෙනවා. ඔබ උපත් 84ක් ගෙන ඉනිමගේ පහළට පැමිණෙමින් සිටිනවා. කිසිම කෙනෙක්ට ඉහළම යන්න බෑ. ඒ සෑම කෙනෙක්ම මාර්ගයේ පෙන්වා දෙන්නේ අපිරිසුදු වීමට පමණයි. එපමණක් නොවේ, ඔවුන්ද දැන් අපිරිසුදු තත්ත්වයටම පත්වෙමින් සිටිනවා. එම නිසා පියා කියනවා ඔවුන්ව ඉහළට ඔසවා ගැනීම සඳහා මා පැමිණිය යුතුයි. මෙය රාවණගේ රාජ්‍යයයි. ඔබ දැන් රාවණගේ රාජ්‍යයෙන් පිටතට පැමිණ සිටිනවා. සෑම කෙනෙක්ම ක්‍රමක්‍රමයෙන් මේ ගැන දැනගනීවි. බ්‍රහ්මීන් කෙනෙක් වන්නේ නැතිව ඔබට පියාගෙන් උරුමයක් දිනාගන්න බැහැ. පියවරුන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් අශරීරික පියාවන අතර අනිත් කෙනා ශාරීරික පියායි. භෞතික දරුවන් තම භෞතික පියාගෙන් උරුමය ලබා ගන්න අතර අශරීරික ජීවවන අශරීරික අසීමිත පියාගෙන් උරුමය දිනා ගනී. උපත් 21ක් සඳහා වූ තම සතුටේ දේශය නම් වූ උරුමය දිනා ගැනීම සඳහා තමා දැන් ඉතාමත් මිහිරි වූ ශිව බාබා ළඟට පැමිණ සිටිනා බව ඔබ දන්නවා. ඔබ යෝගා බලයෙන් ලෝකයේ පාලකයින් බවට පත්වෙනවා. ආයුධ ආදී කිසිවක් නැහැ. ඔබ පියා සමග යෝගා කර තමන්ගේ පව් ඉවත් කරගෙන විෂ්ණුගේ දේශයේ පාලකයින් බවට පත්වෙනවා. අමරණීයත්වයේ දේශය කරා යාමට දැන් ඔබ අමරණීයත්වයේ කතාන්තරයට හුඟකන් දෙනවා. අකල් මරණ කිසිවක් එහිදී නැහැ. දුකක් පිළිබඳ සලකුණක්වත් නැහැ. දරුවන් වන ඔබ අසීමිත පියාගේ ශ්‍රීමත් පිළිපැද සැමටම වඩා උසස් වූ දේවතාවන් බවට පත්වීම සඳහා පියා ළඟට පැමිණ සිටිනවා. මෙම දැන්ම වෙන කිසිම ග්‍රන්ථයක නැහැ. විෂ්ණුගේ පෙකණියෙන් බ්‍රහ්මා බිහිවන ආකාරයක් දක්වා තිබෙනවා. එහි ඔහු ආගමික ග්‍රන්ථ අත්තින් අරන් සිටින ආකාරයකුත් පෙන්වා තිබෙනවා. පරමපියා කියනවා, මම දැන් බ්‍රහ්මා මාර්ගයෙන් මුළු නිර්මාණයේම මුල මැද හා අග ගැන ඔබට කියා දෙනවා. දැනුමේ සාගරය වන්නේ මා පමණයි. දැනුම නම් වූ සූර්යා පෑයූ විට අවිද්‍යාව නම් වූ අන්ධකාරය දුරු වී යන බව කියා තිබෙනවා. ස්වර්ණම යුගයේදී කිසිම අවිද්‍යාවක් නැහැ. භාරතයේ සත්‍යයේ දේශයේ වශයෙන් පැවති විටය ඉතාමත් වටිනා දියමන්තියක් ලෙසින් තිබුණා. දියමන්ති ඔබ්බවා සාදන ළඳ මාලිගා පවා තිබුණා. දැන් මිනිසුන්ට හරියට කන්නවත් නැහැ. එය ණයගැති ලෝකේ ණයෙන් තොර වූ ලෝකයක් බවට නැවතත් පත්කරවන්නේ කවුද? මෙය පියාට පමණක් කළ හැකි කාර්යයකි. පියාට අනුකම්පාවක් දැන්නවා. ඔහු කියනවා, මම ඔබට රාජයෝග ඉගැන්වීම සඳහා පැමිණෙමි. මම සාමාන්‍ය මිනිසුන්ව නාරායන බවටත් සාමාන්‍ය කාන්තාවන්ව ලක්ෂ්මී වරුන් බවටත් පත් කරවමි. භක්තිවන්තයින්ගේ ආරක්ෂකයා එකම එක පියායි. මම ඔබව රාවණගේ සිර කුටියෙන් නිදහස් කරවාගෙන සතුටේ දේශය වෙත ගෙන යමි. බ්‍රහ්මීන් වරුන් බවට පත්වන මේ ලෝකයේ සිටිනා ඒ සෑම කෙනෙක්ම පසුව දේවතාවන් බවට පත්වේ. බ්‍රහ්මාගේ නමත් ඉතාමත් ප්‍රසිද්ධයි. ප්‍රජාපිතා බ්‍රහ්මා බ්‍රහ්මීන් වරුන් වන ඔබ ඉතාමත් උසස් අයයි. ඔබ භාරතයේ සඳහා සැබෑ වූ අධ්‍යාත්මික සේවයක් කරනවා. ඔබගේ පාප දුරු වී යන්නේ පියාව සිහිපත් කිරීමෙන් පමණයි. පාරිශුද්ධත්වයට පත්වීම සඳහා වෙන කිසිම මාර්ගයක් නැහැ. කහට ඉවත් වන්නේ ස්මරණයෙන් පමණයි. සැබෑ රත්තරන් බොරු රත්තරන් බවට පත්කරවන්නේ කෙසේද කියා රන්කරුවන් දන්නවා. ඔවුන් රිදී තඹ හෝ යකඩ ඒහා මිශ්‍ර කරනවා. එවිට රත්රන්වල වටිනාකම අඩු වී යනවා. ඔබත් සතෝ ප්‍රධානව සිටි නමුත් පසුව කහට බැඳෙන්න පටන් ගත්තා. ඔබ දැන් තමෝ ප්‍රධාන වෙලා දැන් ඔබ සත්ව ප්‍රධාන විය යුතුයි. ස්වර්ණම යුගයට ඔබට යා හැකි වන්නේ එවිට පමණයි. පියා කියනවා, ශාරීරික මිනිසුන්ව සිහිපත් කරන්න එපා. පවුලේ අයත් සමග නිවසේ ජීවත්වන අතර පියා හැර වෙන කිසිම කෙනෙක්ව සිහිපත් කරන්න එපා. එවිට ඔබ දිව්‍ය රාජ්‍යයේ පාලකයින් බවට පත්වනු ඇත. දෙව්ලොව විෂ්ණු දේශයේ තිබුණා නමුත් දැන්නේ රාවන්ගේ දේශයේ බවට පත්වෙලා. නැවතත් වතාවක් අනිවාර්යයෙන්ම එය විෂ්ණුගේ දේශයේ බවට පත්වනු ඇත. මම පූජක වරුන් හා මුනිවරයින් වැනි අයව උසස් කරවීම සඳහා පැමිණෙමි. අධර්මය රජයන කල මම පැමිණෙමි කියා කියන්නේ අන්න ඒ නිසයි. මේ අදාළ වන්නේ භාරතයටයි. ශිවාවන මම එකම එක පියා සියලු දෙනාටම ගැලවීම ලබා දෙයි. ශිවා රුද්‍රාගේ මේ සියල්ල ඔහුගේ නම්ය. ඔවුන් ඔහුට නම් රාශියක් දී තිබෙනවා. පරම පියා කියනවා, මගේ නියම නම ශිවා යන්න පමණයි. මම ශිවාවන අතර ඔබ සලිග්‍රාමයෙන්ය. දරුවන්ය, කල්ප භාගයක් පුරා ඔබ ශරීර අවධානයෙන් සිටියා. දැන් ජීව අවධානයට පත්වන්න. එකම එක පියා ගැන දැනගැනීමෙන් ඔබට සෑම දෙයක්ම දැනගත හැකි වනු ඇත. ඔබ ඥාන සාගරයේ හිමිකරුවන් බවට පත්වේ. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශයේ අංක 1 ශ්‍රීමත් අනුගමනය කර ඉතාමත් උසස් දේවතාවන් බවට පත්වන්න. මුළු ලෝකය වෙනුවෙන්ම වූ සැබෑ ආධ්‍යාත්මික සේවාව කරන්න ආදිසනාතන දෙවිදේවතා ධර්මය ස්ථාපනය කිරීමේ කාර්යය සඳහා සිටිනා පියාගේ සැබෑ උදව්කරුවන් බවට පත්වන්න. අංක දෙක, ජීවේ සැබෑ රත්තරන් බවට පත් කරවා ගැනීමට නම් කිසිම ශාරීරික කෙනෙක්ව සිහිපත් නොකර එකම එක පියාව පමණක් සිහිපත් කරන්න. මෙම ලොවින් එහා සිටිනා පියා කෙරෙහි සැබෑ සෙනෙහසක් තබා ගන්න. වරදානය, ඔබගේ ආධ්‍යාත්මික ප්‍රගතිය තුළින් සියලුම අහිතකර අවස්ථා ජයගත් අමරණීය ස්වරූපයක් බවට ඔබ පත්වේවා. බාබා විස්තර කරනවා, ඔබ ඔබේ ශරීරයේ ජීවනුපාය සඳහා බොහෝ ක්‍රම භාවිතා කරනවා. සේම ආධ්‍යාත්මික ප්‍රගතිය සඳහා මෙම විවිධ භාවිත කරන්න අමරණීය ස්වරූපයක් ලෙස නිරන්තරව ස්ථාවරව සිටීමට පුරුදුවන්න. තමන් අමරණීයත්වයේ ආත්ම රූප ලෙස සලකමින් ඉදිරියට යන අය අකල් මරණයෙන්, සාගතයෙන් සහ අනෙකුත් සියලු ගැටලුවලින් ආරක්ෂා වනු ඇත. මානසික කරදර සහ ආතති සහගත තත්ත්වයන් ඉවත් කිරීම සඳහා ඔබේ පැරණි ශරීරයේ පිළිබඳ සෑම අවධානයක්ම ඉවත් කිරීම දිගටම කරගෙන යන්න. පාඨය, ඔබට නැවත නැවතත් යමක් දැනේ නම් ඔබ අවසාන පත්‍රිකාව අසමත් වනු ඇත. අව්‍යත්ත සංඥාව නිරන්තරයෙන් ප්‍රබෝධමත්ව සිටීමට පහසු ස්වභාවයක් ඇතිව දරා ගන්න. නිරන්තරයෙන් සතුට සිතින් සිටින අයගේ සීවටනය විෂ්ණුගේ ස්වරූපයෙන් පෙන්වා ඇත. විෂ්ණු කිරිසාගරයේ සුව පහසු ලෙස වැතිරී ඥාණය මතගාමින් ඉතා සතුටින් සිටී. සතුටින් සිටීමට මාර්ගය නම් මෙම ඥාණය මතගෑමයි. යමෙකු මෙම ඥාණය මතගාන තරමට ඔහු සතුටින් සිටී, කිසිදු අහිතකර අවස්ථාවකට ඔහුගේ ධෛර්යය, උනන්දුව සහ උද්‍යෝගය අඩු කළ නොහැක. ඉවසීමේ බලයෙන් ඔහු සියලු අහිතකර අවස්ථා පහසුවෙන් ජය ගනී. ඕම් ශාන්ති. මාතේශ්වරී ජීගේ ශ්‍රේෂ්ඨ අමිල වදන්. මනුෂ්‍යන්ට දර්ශන ලැබෙන්නේ කෙසේද? ධ්‍යානගත වීමේ දර්ශනවාදයේ ඉතා සූක්ෂමයි. කෙනෙක් පිටත සංචාරයක යන ආකාරයෙන් ඔවුන් සූක්ෂම අභ්‍යන්තර ජීවයන වාහනයෙන් ගොස් නැවත පැමිණෙමි. ඔබ එවන් සංචාරක යන විට ඔබ මියදෙනවා නොවේ, නමුත් ඔබ එහි ගොස් එහි සිට ආපසු පැමිණෙනවා, එහෙම නේද? එබැවින් මෙහිදීද එම ජීවාත්මය ඇගේ සිරුර අතහැර සූක්ෂම අභ්‍යන්තර සිරුරේ වාහනයෙන් සංචාරය කරයි. එම ජීවාත්මය ටික වෙලාවකට පියාසර කරන කුරුල්ලෙක් වෙනිය. එම කෙනාගේ රැහෙන ඇද එම කෙනාට දිව්‍යමය දර්ශනයක් ලබා දීම පරමාත්ම දෙවියන්ගේ වගකීමයි. නිදසුනක් ලෙස රාත්‍රියේ ජීවාත්ම වන අපගේ සිරුරු වලින් වෙන් වී සතුටේ මාවතට යන විට හෝ සිහිනයක ස්ථතියකට යන විට ඒ වෙලාවේ සිරුරු සාමයෙන් තිබේ. එබැවින් අපට අපගේ සිරුරු සහ සිරුරේ ආගම අමතක වේ. කෙසේ වෙතත් අපගේ සිරුරු මිය ගොස් නැහැ. අප නැවත අවදි වන විට රාත්‍රියේ සිහිනය වෙලාවේ අපගේ ස්ථතිය අපට මතක් වන අතර අප ඒ ගැන කතා කරයි. ඒ අන්දවීන්ම පරමාත්ම දෙවියන් සමග යෝගාවේ සිටීමෙන් ඔහු ධානගත වූ ජීවාත්මයක් සංචාරයක ගෙනයයි. පසුව ඔබ ධානයෙන් පියවි සිහියට පැමිණි විට ඔබ දුටු දර්ශනය ඔබට සිහිවන අතර ඔබ එහිදී දුටු දේ ගැන පවසයි. සිහිනයක් රජෝගුණී හෝ තමෝගුණී විය හැකි, නමුත් මෙම ධානයට සමවැදීමත් සතෝගුණී ස්ථතියකි. ධානගත වීමේදී සිරුර මිය යන්නේ නැත. නමුත් සිරුර පිළිබඳ සියලු අවධානය නැතිවෙයි. කෙනෙකුට ක්ලෝරෆෝම් දුන් විට ඔහුගේ සිරුර පිළිබඳ සිහිය ඔහුට නැතිවේ. නිදසුනක් ලෙස වෛද්‍යවරු කෙනෙකුගේ සිරුරේ කොටසකට මිය යාමට සැලැස්සූ විට ඔවුන් ඒ සිදු කරන්නේ එන්නත්තක් ලබා දීමෙන්. නමුත් එවිටත් ඉතිරි අවයව සියල්ලම ක්‍රියා කරයි. එබැවින් ධානයකට සමවැදීමත් එවැනිය. එනම් ජීවාත්මය ඉවතට පියාඹා ඉන් පසුව නැවතත් පැමිණෙයි. නමුත් සිරුර මිය දෙන්නේ නැත. අවධානයේ රැහැන් ඇදගැනීමේ බලය තිබෙන්නේ කිසිම මනුෂ්‍යයෙකුට නොව පරමාත්ම දෙවියන්ටයි. අච්චා, ඕම් ශාන්තිී.